මිළඟට පිළිතුරු කතාව සිදු කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබතුමියට අවස්ථාව.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ජාතික වැදගත්කමක් ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයක පිළිතුරු කතාව කරන්න ලැබීම මට විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අදහස් දක්වපු සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට. මෙවැනි විවාදයක් තුළ මෙවැනි ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් තුළ මෙවැනි පොහොසත් සංවාද තිබීම අත්‍යවශ්‍ය දෙයක්. පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුව පිටදිත් මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපිට අද දවසේ මේ විදියට දිනයක් වෙන් කළා මේක පිළිබඳ සාකච්ඡා කරන්න ලැබීම ඉතාමත්ම හොඳ දෙයක් කියලා අපි දකිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ සංවාදය දිගටම පවත්වාගෙන යන්න. ඉතින් ඒ සඳහා සියලු දෙනාගේම සහභාගීත්වයත් අපි බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ බොහෝ තැන්වලින් විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කර්තෘත්වය අයිතිය පිළිබඳ විවිධ අදහස් දැක්වුවා. මම හිතන්නේ අපිට එකක් පිළිගන්න වෙනවා. මේ අධ්‍යාපන පිළිබඳ ප්‍රතිසංස්කරණ ජාතික ජනබල වේගය පටන් ගත්ත දෙයක් නෙමෙයි කියන එක අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ කතා වෙච්ච විෂයක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තියෙන තාක්ෂණික කාරණා, විශේෂයෙන්ම විෂය මාලා පිළිබඳ කෙරෙන කතා තුළ අඩංගු සංකල්ප, ජාතික ජනබල වේගය ඉදිරිපත් කරපු සංකල්ප නෙවෙයි. ඒක මොන දේශපාලන පක්ෂයකටවත් අයිති සංකල්ප නෙවෙයි. මොඩියුල් කියන දේවල්, ක්‍රෙඩිට් කියන දේවල්, විෂය මාලා තුළ අන්තර්ගත විය යුතු දේවල්, මේවා ගෝලීය සංකල්ප. ගෝලීය සංකල්ප තුළ ඒවා එක එක අවධිය තුළ සාකච්ඡාවට භාජනය වෙලා ඒවා ප්‍රතිපත්ති වලට ඇතුල් වෙනවා. ඒකට කර්තෘත්වයක් අයිතියක් ගන්න අපි කාටවත් බෑ. මේවා මේක දැනුම. දැනුම කියන එකට එක අයිතිකාරයෙක් නැහැනේ. සංකල්ප වලට එක අයිතිකරුවක් නැහැ. ඒවා විශ්වීය සංකල්ප. මේ ඉතින් ඒ නිසා අනිත් එක ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ජාතික ජනබල වේගයේ අපි කවුරුවත් මේ කන්න ප්‍රතිපත්ති වලට පුද්ගලික අයිතියක් දරන්නේ. මේවා අපේ සමස්ත ප්‍රතිපත්ති රාමුවක් තුළ එකඟතාවෙන් සාමූහික ක්‍රියාවලියක් තුළ අපි එකතු වෙලා ඉදිරිපත් කරන අදහස්, ඉදිරිපත් කරන ප්‍රතිපත්ති. ඉතින් ඒවා අපි සියලු දෙනාටම අයිති. ඒවා තුළ තියෙන සංකල්ප, ඒවා තුළ තියෙන දර්ශන වලට අපි පුද්ගලිකව අයිතිකාරයක් අයිතියක් දරන්න එහෙම කරන්න බෑ. එතකොට අද මේ මොහොතේ ලංකාව තුළ අධ්‍යාපනය පිළිබඳ ඇති වෙලා තියෙන සංවාදයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. කාලයක් තිස්සේ සම්බන්ධ වෙලා තියෙනවා. අධ්‍යාපනය වෙනස් විය යුතුයි සහ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන ඒ අදහස අවුරුදු ගණනාවක් තිස්සේ කියවෙච්ච දෙයක්. නමුත් අද අපිට බාර ගන්න වෙලා තියෙන යථාර්ථය මොකද්ද? ඒ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති, ඒ අදහස් සියල්ලම ඉදිරිපත් වෙලා තිබ්බට ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒවා ක්‍රියාත්මක නොවීම තුළ තමයි අපි අද දකින්නේ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ බරපතල ප්‍රශ්න. අද ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා සංඛ්‍යාලේඛන ගණනාවක් ඉදිරිපත් කරා පාසල් පද්ධතිය තුළ තියෙන ප්‍රශ්න පිළිබඳව. අපේ ගුරු අතිරික්තය වගේම ගුරු අතිරික්තය එක පැත්තකින් කතා කරනකොට ගුරු හිඟය ඒ හා සමානව තියෙන බවට ඔහු කතා කරා. එතකොට මෙතන ගුරුවරුන් අපි යොදවන විදිය, ගුරුවරුන් ස්ථානගත කරන දේ පිළිබඳ තියෙන ප්‍රශ්න මතු කරා. එතකොට ඒ වගේම ගරු සභාපතිතුමනි, අමාත්‍යංශය විසින්, අධ්‍යාපන අමාත්‍යංශය විසින් කරපු සංගණනයක් තුළ, පාසල් 10097 තුළම කරපු සංගණනයක් තුළ ගරු ජනාධිපතිතුමාත් මේ සංඛ්‍යාලේඛනයේ ඉදිරිපත් කරා පාසල් අතහැර යන දරුවන් සංඛ්‍යාව ගැන කතා වුණා. මේක ප්‍රතිශතයක් හැටියට බැලුවම විශාල ප්‍රතිශතයක් නෙවෙයි. 2000 උදාහරණයක් ඇටියෙද 2024 දිහා බලනකොට 0.61ක් අපේ දරුවන් පාසල්වලට ඇතුළත් වෙලා තියෙන දරුවන්ගෙන් 0.6661 පාසල් අතහැරලා යනවා. එතකොට අපිට මේක කියන්න පුළුවන් ඒක 100%කටත් වඩා අඩුයි. නමුත් අපි මේක දිහා බලන්නේ ප්‍රතිශතය දිහා බලලා නෙවෙයි. සංඛ්‍යාව දිහා බැලුවම දරුවන් 2024 දරුවන් 20,755ක් පාසල් හැර ගිහිලා තියෙනවා. ඩ්‍රොප්ඔෆ්ස්. ඒගොල්ලෝ ඩ්‍රොප්අවුට් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට ගරු සභාපතිතුමනි මේ 20,755න් අද කොතනද ඉන්නේ? ඔවුන් මොනවද කරන්නේ? කී දෙනෙක් හිරගෙවල් වලද? කී දෙනෙක් අඩු වැටුපට වැඩ කරනවද? එහෙම තැන්වල මේ 20,755 ඉන්නවා නම් ඒ කියන්නේ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ අපි ඔවුන්ට අපෙන් සිදුවිය යුතු දෙයක් අපි සම්පූර්ණ කළා නැහැ. ඊටත් වඩා භයානක සංඛ්‍යා ලේඛනයක් තියෙනවා. ඒ තමයි පාසල් පැමිණීමේ. ඒ කියන්නේ පාසල regular attendance, ඒ කියන්නේ දිනපතා පාසල් පැමිණීමේ තොරතුරු ගල් බැලුවම 2024 80,591ක් හරියට පාසලට ඇවිල්ලා නැහැ. කියන්නේ දවස් ගානක් පාසල් නොයන දරුවන් ඉන්නවා. හදිස්සියේ පාසලට එන දරුවන්. මේකත් හොඳ සංඛ්‍යා ලේඛනයක් නෙවෙයි, සංඛ්‍යාවක් නෙවෙයි. ඉතින් මේ සියල්ලෙන් මොකක්ද අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? අපි සංකල්ප කතා කරලා තියෙනවා, දාර්ශනික කතා කරලා තියෙනවා, ප්‍රතිපatti හදලා තියෙනවා, ප්‍රතිපatti ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා තියෙනවා. නමුත් අදටත් අපිට ඉතුරු වෙච්ච විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ උත්සාහය අපි ගන්නේ අන්න ඒ ඉතුරු වෙලා තියෙන දැවැන්ත ප්‍රශ්නයට උත්තරයක් ගැන කතා කරන්න විතරක් නෙවෙයි, මේ උත්තරය ක්‍රියාත්මක කරන්නයි අපි උත්සාහ කරන්නේ. ගරු සභානායකතුමා කිව්වා මේ ලංකාවේ DNA එක ගැන තමයි මේ කතා කරන්නේ. ඒක හරි. ඒ නිසාම තමයි අපි මේක මේ විදියට බැරෑරුම් ලෙස බාරගන්නේ. මොකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ විෂයමාලාවකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඊට එහා ගිය දැවැන්ත වැඩපිළිවෙලක් නිසා මේක දැවැන්ත වැඩක්. ඒ නිසාම තමයි අපිට මේ සංවාදයත් සාකච්ඡාවත් යෝජනා සහ ඒ අපිට එල්ල වෙන විවේචනද සාධනීය විවේචන වලට අපි සියල්ලටම ඇහුම්කන් දෙන්නේ ඒකේ තියෙන බැරෑරුම් බවත් දැවැන්ත බවත් අපි හොඳින් තේරුම් අරගෙන තියෙන නිසා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි බැලුවොත් මේ පහුගිය කාලය තුළ මේ සාකච්ඡා වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ප්‍රතිපත්ති කාලයක් තිස්සේ කතා කරපු දේවල් ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන එක අපි බැලුවොත් අපිට තේරෙනවා අධ්‍යාපන පද්ධතියක් වෙනස් කරන්න නම් විෂයමාලාව ගැන විතරක් කතා කරලා බෑ. ඒ විෂයමාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ මුළු පද්ධතියක්ම සූදානම් කරන්න ඕනේ. පද්ධතියට අවශ්‍ය ඒ පද්ධතියටත් අවශ්‍ය වෙනස්කම් ගේන්න ඕනේ. ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ අපි හිතනවා මෙතන තමයි අපේ තීරණාත්මක වෙනස. අපි මේ විෂයමාලාවට විතරක් නෙවෙයි අත ගහන්නේ. විෂයමාලාවට එහා ගිහිල්ලා මේ විෂයමාලාව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ පද්ධතිය වෙනස් කරන්නත් අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කුළුණු පහකින් මේ වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. විෂයමාලාව එක පැත්තකින්, අනිත් අතට මානව සම්පත දියුණු කරන්න අපි සියලු දෙනාම එකඟ වෙනවා. මෙතන තීරණාත්මක කාර්යභාරයක් ගුරුවරුන්ට තියෙනවා. එහෙමනම් ගුරුවරුන්ගේ දැනුම අලුත් කරන එක, විද්‍යාපීඨවලට ඇතුල් වෙන ගුරු ශිෂ්‍යයන්ට අදාළ විෂයමාලාව හදන එක, ඒ විද්‍යාපීඨ ගුරු පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් දියුණු කරන එක, ඒ හින්දම තමයි 2025 අයවැය තුලම අපි මේවට මුදල් වෙන් කරමින් මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් යොදවන්නේ. ඒ යටිතල පහසුකම් සඳහාත් මේ වෙනකොටත් අයවැය තුලින් මුදල් වෙන් වෙලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ සඳහා වැඩ ආරම්භ කළා තියෙනවා. පාසල්වල අලුත් වැඩියා විය යුතු තැන්, මේ 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 යෝජනා වෙලා තියෙන විෂයමාලාවට සමගාමීව පාසල්වල දියුණු විය යුතු යටිතල පහසුකම් ඒ සඳහා අපි ඩිජිටල් ටාස්ක් ෆෝස් එකක් හදලා තියෙනවා. ඒ ටාස්ක් ෆෝස් එක වෙන මේ වෙනකොටත් පාසල්වල ඇසෙස්මන්ට් එකක් කරමින් ඉන්නවා. ඒ ඩිජිටල් අධ්‍යාපනය ගෙනියන්න නම් අවශ්‍ය යටිතල පහසුකම් කොතනද තියෙන්නේ, කොතනටද ඒ අවශ්‍ය මැදිහත් වීම කළ යුත්තේ කියන එක මේ සියල්ල අපි ආරම්භ කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි මානව සම්පතට ඒ මානව හරියටම අපිට මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය, ඒ විෂය ධාරාවලට අවශ්‍ය ගුරුවරුන්, ඒ අයට තියෙන ඒ අවශ්‍ය පුහුණුව, දැනට තියෙන මේ ගුරුවරුන් ස්ථානගත කිරීමේදී ඇති වෙලා තියෙන ප්‍රශ්නවල, අපේ අමාත්‍යංශය තුළ තියෙන සර්කියුලවල අඩුපාඩුකම්, මේ සියල්ල පිළිබඳව අපි අධ්‍යයනය කරමින් මේවා වෙනස් කරන්න මේ අපි යෝජනා කරන ඒ විෂයමාලාව සහ ඒ අධ්‍යාපන ඒ අලුත් අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඒ සියලුම යටිතල පහසුකම් ගැන අධ්‍යයනය කරමින් ඒවා අඩුපාඩු සොයමින් ඒවා වෙනස් කරන්න අපි වැඩ කටයුතු කරමින් යන්නේ. ඒ වගේම තමයි මෙතන තවත් දැවැන්ත වැඩ කොටසක් තියෙන ඇගයීම් ක්‍රියාවලියට විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවට මෙතන ලොකු වගකීමක් තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව මේ මොහොතේ මේ ඇගයීම් ක්‍රමය, ජාතික ඇගයීම් ක්‍රමයක්, පාසල් පාදක ඇගයීම් වලට වලංගුභාවයක් ලබා දීම සඳහා විය යුතු වැඩ කටයුතු මොනවද කියන එක හඳුනා ගනිමින් ඉන්නේ, ඒ සඳහා වැඩ කරමින් ඉන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍යයි දැවැන්ත මහජන පිබිදීමක් මේ පිළිබඳව. මේ දරුවන්ගේ ඉදිරියට එන්න පුළුවන් ඒ මාවත් විවෘත වෙනකොට ඒ සඳහා දෙමව්පියන්ගේ සහභාගිත්වය තියෙන්න ඕනේ, ගුරුවරුන්ගේ සූදානම තියෙන්න ඕනේ. මේ සියල්ල පිළිබඳ සංවාදයක්, දැනුවත් වීමක් සමාජය තුළ ඇති විය යුතුයි. ඒ නිසාම තමයි අපි මේකට යම් කාලයක් ගන්නෙ. අපිට පුරුදු වෙන මේක පද්ධතියක් වෙනස් කරනකොට අපි දන්නේ නැති දේ ගැන අපිට බයක් ඇති වෙන්න පුළුවන්. කොහොමද මගේ දරුවා මොඩියුල් ක්‍රමයට ගිහිල්ලා ඕ ලෙවල් වලට මුහුණ දෙන්නේ කියලා දෙමව්පියෙක්ට හිතෙන්න පුළුවන්. ඒතොර ඒ දෙමව්පියට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමත් මේ ක්‍රමයට පුරුදු වීම සඳහාත් අපි කාලයක් අරගෙන තියෙනවා. 2026 අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ එක වසරටත් හය වසරටත් ක්‍රියාත්මක කරමින් අපි යන ගමනක් මේක. අපිට අවුරුදු 3ක් තියෙනවා ඕ ලෙවල් පන්තියේදී වෙනසට සූදානම් වෙන්න. ඒකට අවශ්‍ය යටිතල පහසුකම්, මානව සම්පත් හදන්න, ඒකට අවශ්‍ය විෂය නිර්දේශය තවත් අපිට පරීක්ෂාවකට ලක් කරන්න, තවත් සංවාදයට ලක් කරන්න අපිට කාලය තියෙනවා. අපි ඒකට ව්‍යුත්තයි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේකේ සංකල්ප පත්‍රිකාවක් නැහැ කියන එක දිගින් දිගටම කියවුණා. ගරු සභාපතිතුමනි, අපි හිතනවා ඒ සංකල්ප පත්‍රිකාව නිර්මාණය විය යුත්තේ සාකච්ඡාවක් හරහා. අන්දාව ඉදි මේ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා මේ චෝදනාවකුත් එල්ල කරා. අපි මේ ජාතික අධ්‍යාපන ආයතනය පිළිබඳ තියෙන අවිශ්වාසයක් එක්ක මම මොකක් හරි ඒගොල්ලෝ හදලා තියෙන පත්‍රිකාවක් ඉදිරිපත් කළා නැහැ කියලා. ඔබතුමාට එහෙම පත්‍රිකාවක් තියෙනවා නම් කරුණාකරලා මටත් දෙන්න. එහෙම එකක් නැහැ. අපි මේක සකස් කරමින් යන්නේ. මොකද මේක අපි සමාලෝචනය කරා. කෙරුණ වැඩ කටයුතු ටික අපි සමාලෝචනය කරා. සමාලෝචනය කරා විතරක් නෙවෙයි, හැදුණු මොඩියුල් අපි නැවත වතාවක් ඇකඩමික් ඇඩ්වයිසරි බෝඩ් එකේ අනුමැතිය ලබා ගත්තා ඒවට. අමාත්‍යංශයේ ඉන්නවා සබ්ජෙක්ට් එක්ස්පර්ට්ස්ලා, ඒගොල්ලොත් ඒ මොඩියුල් සමාලෝචනය කරා, රිවියු කරා. එහෙම තමයි ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ මේ අධ්‍යාපන පරිවර්තනයේ කොටස්කරුවෙක්, අමාත්‍යංශයක් කොටස්කරුවෙක්, දෙන්න එකතු වෙලා තමයි මේක වැඩ කරන්නේ. මෙතන තීරණාත්මක ආයතන තුනක් තියෙනවා. එන්.ඐ.ඊ. එක තියෙනවා, අමාත්‍යංශය තියෙනවා, එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. මේක තුන් තැනක ඉඳගෙන වැඩ කරන්න බෑ. එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ සඳහා ව්‍යුහය තමයි අපි හැදුවේ. දැන් ඕන් එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මන්ත්‍රීතුමා චෝදනාවක් එල්ල කරා ජාතික අධ්‍යාපන ආයතනයෙන් හදපු මොඩියුල් මොකද කණ්ඩායම මොකක් හරි කණ්ඩායමක් අමාත්‍යංශය තුල ඉඳගෙන මේවා හිතුමතේට වෙනස් කරා කියලා. එහෙම නෙවෙයි ගරු සභාපතිතුමනි. මේවා රිවියු ප්‍රොසෙස් එකක යන්න ඕනේ. ඒ රිවියු ප්‍රොසෙස් එකක යනකොට විශේෂයෙන්ම සංවේදී විෂයන් ආගම වැනි සංවේදී විෂයන් වලට අපිට අනුමැතිය ගන්න අමාත්‍යංශය තුල ඉන්නවා හැම ආගමක්ම නියෝජනය කරන උපදේශක සභා. ඒ උපදේශක සභාත් මේ අන්තර්ගතය පිළිබඳ කතා කරනවා. ඉස්ලාම ආගම පිළිබඳ උපදේශක සභාවකුත් ඉන්නවා. ඒ මොඩියුල් එක ඒගොල්ලෝ රිවියු කරනවා. ඒ අනුව තමයි ඒ එකඟතාවය තුළ තමයි අපි මේවා ඉදිරිපත් කරන්නේ. ගරු සභාපතිතුමනි, අපි ජීවත් වෙන සන්දර්භයත් අපි තේරුම් ගන්න ඕන. අපි ඉන්න තැනත් අපි හරියට තේරුම් අරගෙන සියලු දෙනාගේම අදහස් යෝජනා ගනිමින් මේ ගමන යනවා මිසක් එක්කෙනෙක් දෙන්නෙක්ට හිතුන දේ විතරක් කළා මේක හරියන්නේ නැහැ. ඉතින් අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අමාත්‍යංශය තුල ඒ පත් වෙලා තියෙන ආගමික සභාවල අදහස් අපි මේ ක්‍රියාවලියට ලබා ගත්තේ. නැත්නම් මේක සමාජයට යනකොට එතුමන්ලගේ දැනගෙන ඉන්න ඕනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙතන මොකක්වත් අමාත්‍යතුමා නිකන් කුමන්ත්‍රණයක් යනවා වගේ යෝජනාවක් කරන්න උත්සාහ කරා කියලා මට හිතෙනවා. අර කොටවන්න හදන්නේ NIE එකයි අමාත්‍යංශයයි කොටවන්න උත්සාහ කරා කියලා මට නම් තේරුණේ. අමාත්‍යතුමා එහෙම කරන්න එපා. මේ අපි සියලු දෙනාම එකතු කරලා එක ගමනකට ගන්න කරන උත්සාහයට එහෙම කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලනවා. මොකෝ අපි මේක එක ආයතනයක් එක දෙපාර්තමේන්තුවකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියලු දෙනාම එකතු වෙලා පොදු අරමුණක් වෙනුවෙන් යා යුතු පොදු ගමනක් තුළ අපි සියලු දෙනාටම පැවරිලා තියෙන කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය අපි හරියට හඳුනාගෙන ඉෂ්ට කරනවා ඇරුණුකොට අපි කාටවත් අපි එක්කෙනාගේ ඊගෝ එකක් ආරක්ෂා කරමින් මේ ගමන යන්න බෑ. ඒක කරන්න බෑ ගරු සභාපතිතුමනි. ඒක තමයි මේකට මගේ ස්ටෑම්ප් එක ගහන්න ඕනේ. ඔව්, මෙයා තමයි මේ කොටස ලිව්වේ. ඒ වගේ අදහස්නේ දැන් සමහර වෙලාවට යෝජනා වුනේ. 2015 මේ සංකල්පය ආවේ. ඇයි අපි ඒ පුද්ගලයාගේ නම මේකට දාලා නැත්තේ? මං කියන්නේ මේකට නමක් අවශ්‍ය නැහැ. එක නමක් අවශ්‍ය නැහැ. මේ ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ, ශ්‍රී ලංකාවේ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය. ඒකට එක හෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් කොහොමද අයිතියක් කියන්නේ? මේක ක්‍රියාවලියක් තුළ විවිධ අවස්ථාවල විවිධ අයගේ දායකත්වය තුළ ඇතිවෙච්ච දෙයක්. අපි ඒ සියලු දෙනාටම ගරු කරන්න ඕනේ. මේකේ නම් අපි නම් දන්න අයත් ඇති, නම් නොදත් අයත් ඇති, ගොඩක් දෙනෙක් ඇති. මේක මුළු කණ්ඩායමක උත්සාහයක්. ඉතින් ඒ සියලු දෙනාගේම අයිතියටත් ගරු කරමින් අපි මේ ඉස්සරහට යන්න ඕන දෙයක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේක අවසානම විනාඩියෙන් ඉවර කරනවා. මේක අපේ ආරම්භයක්. අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපි අමාත්‍යංශ උපදේශක සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අමාත්‍යංශ උපදේශක සභාවේ අපි සබ් කමිටීස් 6ක් හදලා තියෙනවා. ඒ සබ් කමිටීස් 6ට අර අපි යෝජනා කරලා තියෙන පිලර්ස් එකින් එක අපි බාර දීලා තියෙනවා. ඒක තුල ඒ සබ් කමිටීස් වල විපක්ෂ පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය වෙනවා. ඔවුන්ගේ අදහස් යෝජනා අපිට තව අරගෙන අපිට තව මේක පැහැදිලි කරගෙන තව ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ඒක තුලින් ඒ සංවාද සාකච්ඡා තුලින් එන පත්‍රිකාව අපි නැවත වතාවක් විවාදයට ගමු. සභානායකතුමා කියලා තියෙනවා ඕනම් මාසයකට සැරයක් දිනයක් වෙන් කරන්නම් කියලා. මොකද මේක මෙච්චර වැදගත් දෙයක්.
PowerPoint presentation එක print කරලා දෙන්න.
PowerPoint presentation print කරලා දුන්නා. PowerPoint white color වල බැරි නම් ඕන පාටක කොලේක අපි හැම එකක්ම print කරලා දෙන්න. අපිට මෙතන හංගන්න කිසි දෙයක් නැහැ. අපි ඇත්ත වශයෙන්ම මේ කාලය තුලම දිගින් දිකටම සංවාද ඇති කරගෙන ගියා. පළාත් මට්ටමේ පළාත් නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. අපි මාධ්‍යත් එක්ක සාකච්ඡා කළ තිනවා. වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡාවලට දින දාගෙන තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ක සාකච්ඡා කරන්න දින දාගෙන තියෙනවා. හැමෝටම එක දවසේ කරන්න බෑනේ ගරු මන්ත්‍රීතුමා. අපි ඒ නිසා තමයි පළාත් 9කටම අපි යනවා. මොකෝ අපිට අවශ්‍යයි මේක 2026 දී ක්‍රියාත්මක කරනකොට ඒකට සූදානම ඇති කරගන්න හැම පළාතෙම. ඒ නිලධාරි උතුරට එනවා අගෝස්තු 2-3. දැන් අපි මේ වෙනකොට පළාත් 4කට ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට මේ හැම නිලධාරියෙක්ම සෝනල් මට්ටමේ ඉන්න නිලධාරි දක්වා අපි මේක සාකච්ඡා කරමින් යන්නේ. අපිට තවත් සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. ඔකෝ මේක අපි අවුරුදු මේක කාල රාමුවක් එක්ක කරන්නේ අද අපිට තීරණය කරන්න බෑ සියලු දේම. විශේෂයෙන් තාක්ෂණය කියන දේ අද දවසින් දවස වෙනස් වෙනකොට අද අපි කිව්වොත් මෙන්න මේකයි අපි කරන්නේ මේක අපි වෙනස් කරන්නේ නැහැ කියලා ඒක හරිම ඒක නුවණැති තීරණයක් නෙවෙයි. ඉතින් ඒ ෆ්ලෙක්සිබිලිටි එක අපි මේකට බිල්ඩ් කරලා තියෙන්නේ. සභානායකතුමා ඇහුවා අපි කොහොමද අපේ දරුවා නේලෙවල් වලට යනකොට එක ධාරාවකට හිර නොකර එක විෂය කීපයකට හිර නොකර ඒ ෆ්ලෙක්සිබිලිටි එකත් අපි දීලා තියෙනවා. ඒ ෆ්ලෙක්සිබිලිටි එකත් දීලා තියෙනවා. අත වශයෙන්ම ඕ ලෙවල් ඉවර වෙනකම්ම යම් හදා බැලීමක් කළා ධාරාව වෙනස් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසාම තමයි අපි අර ස්ටෙම් නම් ස්ටෙම් එක ඉන්නම ඕනේ අනිවාර්යයෙන්ම ඒක විතරයි කරන්න පුළුවන් කියන සංකල්පයට එහා ගිහිල්ලා ඉන්ටර් ඩිසිප්ලිනරි මල්ටි ඩිසිප්ලිනරි සබ්ජෙක්ට්ස් කියන දේවල් එකතු කරලා තියෙනවා. අපේ කාලය පිළිබඳව පීරියඩ් එකක කාලය අපි වෙනස් කරලා තියෙන්නේ අන්න ඒ සාකච්ඡාවට කාලය දෙන්න ළමුන්ට. මේක නිකන් අර ගුරුවරයෙක් උගන්වනවා ළමයා පොතක් බලාගෙන නෝට් එකක් ගහන එකට එහා ගිය ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ. දරුවාගේ දායකත්වයේ ඊට වඩා දරුවා මූලික කරගත්ත දරුවා දැනුම හොයාගෙන යන පුද්ගලයෙක් බවට පත් කරන්නයි අපිට ඕනේ. එවැනි දෙයකට එවැනි පරිසරයක් පාසල් තුල ඇති කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ආරම්භය මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වෙනවා මේක අවශ්‍යයි කියලා. මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න නම් ඔව් අපිට විවිධ අදහස් තියෙන්න පුළුවන්. විවේචන ඒ විවේචන අපි අහුන්කම් දෙනවා. මෙතන සාධනීය විවේචන ගොඩක් අදහස් යෝජනා බොහොමයක් ආවා. අපි ඒවා ඉතාමත්ම සතුටින් බාර ගන්නවා. මේක තව සංවාදයට යොදවන්න ඕනේ. අපි නම් හිතන්නේ මේ අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපන පරිවර්තනය සාර්ථක වෙන්න නම් සමාජයේ හැම කෙනාම මේක ගැන කතා කරන්න ඕනේ. හැම කෙනෙක්ටම මේක පිළිබඳ තොරතුරු යන්න ඕනේ. ඒක අපි කරනවා ඉදිරියට. ඒක අපි කරනවා ඉදිරියට. හැබැයි අර අපේ සභානායකතුමා කිව්ව විදියට අපේ අරමුණ දීර්ඝකාලීනයි. අපි බලන්නේ මේ හෙට අනිද්දා කරන දේ ගැන විතරක් නෙවෙයි. ඊළඟ මැතිවරණයට මගේ දිස්ත්‍රික්කයේ මගේ කොට්ටාසේ ඉස්කෝලයක් මට දිනු කළා ළමයි ටිකක් දාගන්න පුළුවන්ද කියන එක නෙවෙයි. අපිට තියෙනවා දැක්මක් මේ රට තිබිය යුතු තැන ගැන. අන්න ඒ තැනට එන්න අවශ්‍ය පුරවැසිය අවශ්‍ය මානවය ඒ සාමකාමී සියලු දෙනාම පිළිගන්න නූතන මොඩර්න් ලෝකයක් එක්ක හැප්පෙන්න පුළුවන් පෞෂයක් ඇතුව ඕන තැනකට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් නිර්මාණශීලී සංස්කෘතික මිනිසෙක් අපිට බිහි කරන්න ඕනේ. අන්න ඒ දැක්මත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අන්න ඒ සඳහා ඔබ සියලු දෙනා දුන්න වටිනා අදහස් යෝජනා ඒ සාධනීය විවේචන වලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් දිගින් දිගටම මේ සාකච්ඡාව තුළ අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමක් කරමින් මම නතර වෙනවා ලබා දුන්න කාලයට බෙහෙවින්ම ස්තුතියි.
ස්තුතිය ඔබතුමියට. පාර්ලිමේන්තුව 2025 ජූලි මාස 25 වන දින පෙරවරු 9:30ට නැවත රැස්වේ.